දැයි සද්ධාවන්ත පින්වතුනි, මේ වාසනාවන්ත පින්වතුන් ඊයේ රාත්‍රියේ ඊයේ දවල් කාලේ ඉඳලා මේ ස්ථානෙට ඇවිදිලා මේ භාවනා වැඩසටහන ආරම්භ කිරීමක් වශයෙන් ඒ මූලික අනුශාසනාවකට ඊයේ රාත්‍රියේ සවන් දුන්නා. දැන් මේ භාවනාව කියන එක සිදු කිරීමෙන් බලාපොරොත්තු වෙන අපේක්ෂාව කුමක්ද කියලා මං ඊයේ කෙටියෙන් පැහැදිලි කරා. ඒ නැවත මතක් කරගන්නවා නම් භාවනාව කියන්නේ 아무තු දෙයක් නෙවෙයි, තමා ගැන අවබෝධයක් ලබා ගැනීම. එතකොට තමා ගැන අවබෝධයක් ලබාගත යුත්තේ ඇයි කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. අපි හැමදෙනාම මේ සංසාරේ ජීවත් වෙන්නේ අපි ගැන අවබෝධයකින් තොරවයි. එතකොට අවබෝධය ලබා ගැනීම බෝධිය කියලා පාලි වචනේ තියෙන්නේ. බුදුහාමුදුරෝ පෙන්වන නිවන මෙන්න මේ අවබෝධයයි. නිවන් දකින්නවා කියන්නේ තමන් ගැන අවබෝධ කර ගැනීම. ඒ වෙනුවෙන් අපිට අනවබෝධයෙන් නොතේරෙන, රැවටිලා ඉන්න, අවිද්‍යාවට අසු වෙච්ච කාරණා හයක් ඊයේ මම මතක් කරා. එහි පළවෙනි කාරණේ අපේ වචනේ. වචනයට අපි අහු වෙලා ඉන්නවා. වචනය තුළ අපේ අවිද්‍යාව තියෙනවා. නොදනුවත්කම තියෙනවා, අනවබෝධය තියෙනවා. දෙවනුව බුදුහාමුදුරුව පෙන්නුම් කරන්නේ අපේ කම්මන්ත, අතින් පයින් කරන කටයුතු වලින්. මේවෙන් අපි අවිද්‍යාවට පත් වෙලා තියෙනවා, අනවබෝධයෙන් ඉන්නවා. තුන්වෙනිව පෙන්වන්නේ ආජීවය. ආජීවය කියන්නේ දිවි පැවැත්මට අපි කරන ආහාර පාන ගැනීම, ඒ වගේම නෑම මූණ හෙදීම, හිස පීරීම, ඇඳුම් ඇඳීම ආදී මේ දෛනිකව අත්‍යවශ්‍ය ජීවත් වෙන්න අත්‍යවශ්‍ය කාරණා ටික. ඒවත් අතින් පයින් තමයි මේ ශරීරයෙන් තමයි සිදු කරන්නේ. එතකොට ඒව නිසා එනොත් අපිට අනවබෝධයක් ඇති වෙලා තියෙනවා. මේව වැරදි කියන එක නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. මේව ගැන අපිට ඇත්ත ඇති සැටි දැනුමක් නැහැ. වැරදි දැනුමකින් තමයි ඉන්නේ කියලා. ඊළඟට බුදුහාමුදුරුවෝ අපි රැවටෙන තව කාරණා තුනක් ගැන පෙන්නනවා. ඒ තුන තමයි වායාමය. වායාමය කියන්නේ උත්සාහය. ඒ වගේම සතිය, සිහි කල්පනාව. ඒ වගේම සමාධිය, එකඟකම. එතකොට අපි ළඟ උත්සාහයක් තියෙනවා හැම වෙලේම, සිහි කල්පනාවක් තියෙනවා, එකඟකමක් තියෙනවා. මෙන්න මේවටත් අපි අහු වෙනවා. මේවෙන් අපි අනවබෝධයටපත් වෙලා තියෙනවා. අපි ගැන වැරදි වැටහීමක් ඇති කරගෙන තියෙනවා. ඉතින් මේ විදිහට පෙන්වුවේ කාරණා 6 දිහා බැලුවොත් නැවත මුලින් පෙන්වපු කාරණා 3 බුදුහාමුදුරුව අපිට පෙන්වන්නේ වාචා කම්මන්තා ජීව රකින්න පුළුවන් දෙයක් විදිහට. රකින්න පුළුවන් දෙයක් කියන්නේ සීලයයි. ඒ වගේම වායාම, සති, සමාධි කියන ඒවා වඩන්න පුළුවන් දෙයක් විදිහටයි. වඩන ටික සමාධියයි. එතකොට දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති, එදා බුදුහාමුදුරෝ ඉන්නේ කාලේ ඒ මිනිස්යන්ට, එදා හිටියේ මිනිස්යන්ට ධර්මයේ පෙන්නකොට ඒ ධර්මයේදී පාලි වචන භාවිතා කරා කියන්නේ ඒගොල්ලන්ගේ මිනිස්යන්ගේ භාෂාවත් පාලි. එතකොට එහෙමනම් ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ. එතකොට බුදුහාමුදුරන්ගේ කාලේ එහෙමනම් හාමුදුරු කෙනෙක් බණ කියනවනම් කියනවා ඇත්තේ අද කාලේ කියන විදිහට නම් තමා ළඟ තියෙන මේ තමාගේ වචනේ, තමාගේ මේ වැඩ කටයුතු අතින් පයින් කරන දිවි පැවැත්මට කරන දේවල් රකින්න පුළුවන් දෙයක් විදිහට. ඒ විදිහට කිය රකින්නවා කියන වචනේ සිංහල පාලි අර්ථයේ සීලයයි. එතකොට අපිට දැන් සීලය කියලා තව එහෙකුත්, රකින්නවා කියලා දෙහිකුත් තේරෙනවා. මෙන්න මේක අපිට මේ භාෂා ප්‍රශ්නයකින් ඇති වෙන දෙයක්. ඊට වැඩිය ලොකුවටම අමාරු වෙටින්නේ වඩන්න පුළුවන් ධර්මවන වායාම, සති, සමාධි කියන ඒවා. වඩනවා කියන එකේ පාලි අර්ථය සමාධිය. සමාධිය කියන්නේ වඩන්න පුළුවන් જાතියක් කියන එකයි. දැන් අපිට හිතෙනවා අපේ උත්සාහය මේ සමාධියට ඇතුළත් නැහැ කියලා. අපේ සතිය සමාධියට ඇතුළත් නැහැ කියලා. ඒ වගේම අපේ සමාධි කියන එකටත් මේ වඩන්න පුළුවන් සමාධියට ඇතුළත් නැහැ කියලා අපි ඕන තරම් මේවෙන් වැඩ ගන්නවා. මම පෙන්න ඔයගොල්ලෝ දැන් වාඩි වෙලා ඉන්නේ මේ සතිය සමාධිය වායාමයේ කියන තුන තියෙනවා නම් විතරයි. ජීවිතයේ කටයුතු ඔක්කොම කරලා තින්න මෙච්චර කල් දක්ෂ වෙලා තියෙන්නේ, රැකී රක්ෂා කරලා තියෙන්නේ, ජීවත් වෙලා තියෙන්නේ ඔයගොල්ලෝ මොනව උදව් කරගෙනද? වායාම සතිය සමාධියයි. දැන් බලන්න මේ කියන අංග 6 අපිට වරදින්න අනවබෝධයට හේතු වෙන්නේ මම කියලා හිතලා ගන්න නිසාවේ. අපි කතා කරනකොට අපි හිතන්නේ, අපිට පේන්නේ, අපිට දැනෙන්නේ, අපි තේරුම් ගන්නෙ මම කතා කරනවා කියලා. මෙච්චර කල් කරපු කතා ඔක්කොම මගේ කතා කියලා හිතන්නේ. අනාගතයේ කරන්න පුළුවන් කතා ටික අපි විශ්වාස කරන්නේ මට කතා කිරීමේ හැකියාවෙන් යුක්ත කෙනෙක් කියලා ආත්මයක් විදිහට සලකනවා. දැනුත් ඒ ආත්මීය සංකල්පේ තියෙනවා. එතකොට කතාවෙන් අපි වැරදි අවබෝධයකට ගිහින් කියලා බුදුහාමුදුරුවෝ දැකලා තියෙනවා. මේක නැති කරන අවබෝධය ලබා ගැනීම තමයි එතකොට නිවන කියන්නේ. එහෙනම් තමා ගැන අවබෝධ අවබෝධය ලබා ගන්න එක. දැන් ඒ වෙනුවෙන් කරන ශික්ෂා තුනක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. පළවෙනි ශික්ෂාව තමයි අර රකින්න ධර්ම බුදුහාමුදුරුවෝ කියන විදිහට රකින්න. ඒ කියන්නේ සීලය රකින්න. දෙවනුව බුදුහාමුදුරුවෝ පෙන්නනවා එතනින් නවතින්න බෑ. වඩන ධර්ම බුදුහාමුදුරුවෝ විදිහට වඩන්න. එතකොට අද දවසේ අපි මම ඊයේත් මතක් කරා මේ භාවනා ගැන පැහැදිලි කිරීම අද කරන්න කියලා. ඒ කියන්නේ මේ වඩන ධර්ම ගැන මුලින්ම කතා කරන එක, පුහුණු වෙන එක තමයි භාවනාව. නමුත් මේ අවබෝධය ඔයගොල්ලෝ ළඟ තියෙන්න ඕනේ, මේ වැටහීම තියෙන්න ඕනේ. මේ වඩන ධර්ම ජීවිතේ අපි යොදාගෙන තියෙනවා අනන්තවත්. දැනුත් යොදා ගන්නවා. වායාමයේ සතිය සමාධිය. අකුසල් වලදීත් මේ වායාමයේ සතිය සමාධිය අපි යොදා ගන්නවා. කුසල් කිරීමේදීත් වායාමයේ සතිය සමාධිය යොදා ගන්නවා. ඒ කියන්නේ පින් කරනකොටත් මේ වායාමයේ සතිය සමාධිය යොදා ගන්නවා. පව් කරනකොටත් වායාමයේ සතිය සමාධිය යොදා ගන්නවා. ආජීවය දිවි පැවැත්ම සඳහාත් වායාමයේ සතිය සමාධිය යොදා ගන්නවා. නමුත් ඒක සම්මා නෙවෙයි. සම්මා වායාමයේ සම්මා සතිය සම්මා සමාධිය කියන්නේ දේ බුදුහාමුදුරුවෝ පෙන්වූ ආකාරයට පුරුදු වුණොත් ඔන්න අපි ගැන අවබෝධයකට කිට්ටු වෙන්න අපි යනවා. ඒ ගමනක යනවා. බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මී යනවා. එතකොට මෙතන වටිනාම දේ මේ අංග 6ෙම වායාමයයි. මේ වායාමයේ හරියට හදන එක තමයි අපේ භාවනාව. ඔන්න දැන් භාවනාව ගැන, භාවනා කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලන්ට හරි පිළිතුරක් දෙන්න පුළුවන් දැනුමක් මේ අවස්ථාවේදී අපි අරන් දීලා තියෙනවා. ඒතකොට භාවනාව කියන්නේ මොකක්ද? බුදුහාමුදුරුවෝ පෙන්වන ආකාරයට වායාමයේ සකස් කර ගැනීම. එතකොට ඒ සකස් කර ගන්න වායාමයේ හැටි බුදුහාමුදුරුවෝ පෙන්වනවා සම්මා වායාම. ඒතකොට සම්මා වායාම කියන එක කුමක්ද, හැටි කොහොමද, කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න එක තමයි මුලින්ම අපි භාවනාවට පෙර සිදු කර ගන්න ඕනේ. එතකොට සම්මා වායාමය අපි පොතේ පතේ හඳුන්වන හැටි දන්නවා, අහලා ඇති. ආර්ය අෂ්ටාංග මාර්ගයේ විස්තර කරන තැන්වල, වචනින් විස්තර කරන තැන්වල සම්මා වායාමය හඳුන්වන්නේ කොහොමද? ඒගොල්ලෝ දන්නවා. එතන විස්තර වෙන්නේ කෙටියෙන් ගත්තොත් නූපං අකුසල් නූපදීමේ වායාමය පළවෙනි එක. උපං අකුසල් මැඩ පැවැත්වීමේ වායාමය. නූපං කුසල් ඉපදවීමේ වායාමය. උපං කුසල් වැඩි දියුණු කිරීමේ වායාමය. අහලා තියෙනවා නේද? මේක සම්මා වායාමය. දැන් ඔයගොල්ලන්ට මම මුලින් මතක් කරා අපි දැන් ඔයගොල්ලෝ ඉඳගෙන ඉඳත් දැන් මෙතන බණහන් ඉඳගෙන ඉඳත් යදාගෙන තියෙනවා වායාමයේ සතිය සමාධිය. තේරුණාද? නමුත් මේ ඉඳගෙන ඉඳ යොදාගෙන තියෙන සතිය, වායාමයේ සමාධිය සම්මා නෙමෙයි. ඔච්චරයි වෙනස. මේක තේරුම් ගන්න හොඳට. දැන් ඔයගොල්ලන්ට බොරුවක් කියන්න ඕනේ. කියලා නැතුවද අපි බොරු අනන්තවත් කියලා තියෙනවා. නේද? අවංක වෙන්න. අපි බොරු කියන්නේ නැතිව ඉඳලා බොරු කියන්න වෙලා තියෙන අපිට ජීවත් වෙන්න. සමහරට දරුවන්ට බොරු කියනවා අපි. දෙමව්පියන්ට බොරු කියනවා. මේක බොරුවක් නෙමෙයි. මම නම් කියලා තියෙනවා. ඒගොල්ලෝ පිළිගන්නවත් දන්නේ නැහැ. මම නම් බොරු ඕන තරම් කියලා තියෙනවා. එතකොට ඒ බොරුව කියනදත් ඕන වෙනවා වායාමය, සතිය, සමාධිය. තේරුණාද? ඒ කියන්නේ ඔගේ තේරුම මොකද්ද? අකුසල් කරන්නත් එහෙනම් පව් කරන්නත් අපිට වායාමය, සතිය, සමාධිය ඕනේ. යොදා ගන්න. දැන් ඔයගොල්ලෝ දානයක් දෙනවා. දානය දීම පිනක් නේද? ඒක පිනක්. අපි දන්නවා බුදුහාමුදුරුවෝ පෙන්නලා තිනවා විශාල කුසලයක්. එතකොට පිනක් කරන්නත් යොදා ගන්නවා වායාමය, සතිය, සමාධිය. නමුත් දැන් පව් කරන්න යදාගත්ත වායාමයේ සතිය සමාධියත් සම්මා නෙවෙයි ධර්මයේ. තේරුණාද? පින් කරන්න යදාගත්තේ වායාමයේ සතිය සමාධියත් සම්මා නෙවෙයි. එහෙනම් සම්මා කියන වායාමයේ හැටි තමයි අර බුදුහාමුදුරුවෝ පෙන්නුවේ නූපං අකුසල් නූපදීමේ වීරිය තියෙන්න ඕනේ සම්මා වායාමී. උපං අකුසල් මැඩ පැවැත්වීමේ වීරය තියෙන්න ඕනේ. නූපං කුසල් ඉපදවීමේ වීරය තියෙන්න ඕනේ. උපං කුසල් වැඩි දියුණු කිරීමේ වීරය තියෙන්න ඕනේ. මං හිතන විදිහට ඔයගොල්ලන්ට මේ දවස් 3 මේ දවස් 2 හරි 3 හරි මේ වැඩසටහනේදී ඔයගොල්ලෝ මෙන්න මේ සම්මා වායාමයේ හරියට තේරුම් ගත්තොත් මට නම් ඒ ඇති. තේරුණා නේද? මේක තේරුම් ගත්තා කියන්නේ ඔයගොල්ලෝ මේ ධර්මයේ ඉහළටම යනවා කවදා හරි. මෙතනමයි ප්‍රශ්නේ තියෙන්නේ. තේරුම් ගන්නවා කියන්නේ අහලා දැන ගැනීම නෙමෙයි. කරන්න දැන ගැනීම. ඒ කියන්නේ සුනාත කියන එක අහනවා. ධාරේත ධාරණේ තියෙනවා. චරාත කියන්නේ ඔන්න හැසිරෙන්න දැනගන්න ඕනේ මෙන්න මේ සම්මා වායම්. ඒ ඇති. තේරුණා නේද? ඔයගොල්ලෝ ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. මේ වැඩසටහනදී ඒක ඉගෙනගෙන මෙතනින් පහලට බැස්සොත් අනිත් ටික ඔයගොල්ලෝ කරගන්න. තේරුණානි? අනිත් ටික තනියෙන් කරගන්න පුළුවන්. එච්චරට මේක වැදගත්. සම්මා වායාම. හැබැයි දැන් මෙහෙම ප්‍රශ්න එනවා එතකොට. දැන් එහෙමනම් ඇයි අපි කුසල් කරපු ආයාමයේ නරකද? නෑ, හොඳයි. මේක හොඳ වායාමයක්. අකුසල් කරපු ආයාමේ නරක වායාමයක්. එතකොට සම්මා වායාමයට උදව් වෙනවා හොඳ වායාම. තේරුණා නේද? එතකොට කුසල් කිරීම කියන එක ඔයගොල්ලන්ගේ ජීවිතේ මෙච්චර දවස් කරපු හින්දා අන්නේ ඒ උදව්ව ඒ වායාමයේ ඔයගොල්ලන්ට උදව් වෙනවා සම්මා වායාමයේ හදාගන්න. අකුසල් කරන වායාමයක් පියද ජීවිතේ ඒකෙදි සම්මා වායාමයට යන්න බෑ. කැඩෙනවා. තේරුණා නේද මෙතන තියෙන වෙනස? එතකොට ඇයි කුසල් මෙහෙම පින් කරන්නම කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ? පින් කරන්නම කියන්නේ පින් නොකර අපිට සම්මා වායාමයකට, සම්මා සතියකට, සම්මා සමාධියකට යන්න විදිහක් නැහැ. උදව් වෙන්නේ කවුද? පින්. පින් කියන්නේ වායාම සති සමාධියේම යොදා ගන්න කොටස. නමුත් සම්මා නෙවෙයි. තේරුණා නේද? එතකොට ඒක නිසා වෙන්නේ ඔයගොල්ලෝ සතුටු වෙන්න ඕනේ. මේ වගේ සම්මා වායාම පුරුදු කරනකොට අපි මෙච්චර කල් කරපු කුසල් කොයිතරම් අපිට ප්‍රයෝජනවත්ද කියලා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් නැත්නම් එහෙනම් පින් නොකර අපි සම්මා වායාම විතරක් කරගත්තෝ හරිනේ කියලා. තේරුණා නේද? එහෙම මේ ධර්මයේ ප්‍රගුණ වෙන්නේ නැහැ. එතකොට කුසල් කිරීමක් තියෙන්න ඕනේ. කුසල් මේ සිතක් තියෙන්න ඕනේ. මේ සම්මාය වායාමයේ පෑ 24 අපිට යෙදෙන්න බෑ. යෙදෙන්න ඕනේ එතකොට වෙන වායාම වලට යෙදෙනවා. ඒ වායාම වල බහුතරයේ තියෙන්න ඕනේ හොඳ පැත්තේ වායාම. හොඳ පැත්තේ සිහිය. හොඳ පැත්තේ සමාධි. නරක පැත්තේ සිහිය, නරක පැත්තේ සමාධි, නරක පැත්තේ වායාම තිබුණොත් අපිට මේ සම්මා වායාමයට යන්න කොහෙත්ම බැරුව යනවා. දැන් තේරුණාද මේ කුසලයේ අකුසලයේ වටිනාකම පෙන්නලා තියෙන විදිය බුදුහාමුදුරුවෝ. එයි අපිට එතකොට කුසල් කරන්න කියන එක තේරෙනවා ඇති. ඔයගොල්ලෝ එතකොට මේ සම්මා වායාමයේ ප්‍රගුණ කරනකොට ගෙදෙද්දි හෝ මෙහෙදි හෝ දැන් මෙහෙදි නම් ආය අමුතුවෙන් කුසල් කරන්න යන්න බෑ. අපි හුඟ මේ කාලෙම යොදාගන්නේ සම්මා වායාමයේ ප්‍රගුණ කරන්න. එතකොට විශේෂයෙන් ආය කුසල් කියලා જાතියක් කරන්න යන්නේ නැහැ. නමුත් නිවසේදී පුළුවන් තරම් ඔය අපි අමුතුවෙන් අලුතෙන් කරන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝ එකෙන් සම්පූර්ණයි. ඔය කරන ටික ප්‍රමාණයේ ඇති මං කියන්නේ. ඒ කරන ටික එක සම්මා වායාමයේ හරියට ඉගෙන ගන්න එකයි දැන් තියෙන්නේ. එතකොට අපිට මේ ගමන යන්න පුළුවන්. දැන් බලමු මෙතන මේ කුසලයේ කියන්නේ දැන් සම්මා වායාමයේ තියෙනවා මුල්ම වීරිය හතරකින් මේ කියන්නේ. මේ ලෝකයේ තියෙන බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ වීරිය හතර විතර වටින වීරිය හතර ලෝකේ නැහැ. දැන් මෙතන ඉන්න කෙනෙකුට ඕනනම් උත්සාහ කරලා මේ තමා ළඟ තියෙන වායාමයේ යොදාගෙන සතිය යොදාගෙන සමාධිය යොදාගෙන මේවා වඩන්න පුළුවන් ධර්මනේ. මේවා වඩාගෙන ළඟදිම මේ ජීවිත කාලේ ඕනනම් මහන්සි වුණොත් ජනාධිපති උනේ. හැබැයි හරියට මේක යොදා ගන්න ඕන. මොනවද යොදා ගන්න? එතකොට අපි වායාමයේ සතිය සමාධිය ඕනනම් ඔයගොල්ලන්ට මේ වායාමයේ සතිය සමාධිය දාගෙන ලංකාවේ ඉන්න ඉහළම දානපතිය වුණා. තේරුණා නේද? කිසිම ගැටලුවක් නැහැ. ඔයගොල්ලෝ හැමෝටම අපි ඔක්කොටම මේ හැකියාව තියෙනවා. හැබැයි යොදා ගන්න අපි දැනගන්න ඕන. නමුත් ඒකෙනුත් මේ බුදුහාමුදුරුවෝ පෙන්වන සම්මා වායාමයේ නෙවෙයි. තේරුණා නේද? ඒක සම්මා වායාමයේ නෙවෙයි. එතකොට මේ උත්සාහය යොදාගෙන තමයි හැමෝම දක්ෂ වෙලා තියෙන්නේ. තමා මේ තත්ත්වයට ඇවිදින් තියෙන්නේ මෙච්චර මේ ජීවිතය සරු කරගෙන තියෙන්නේ. එහෙනම් මොනවද අපිට උදව් කරගත්තේ? අපි ළඟ තියෙන වායාමයේ සතිය සමාධියයි. අපි නොදැනුවත්ව අපි වැඩ අරන් තියෙන්නේ මේ තුනේ. මෙන්න මේක තේරුම් ගන්න වෙනවා අපිට ටික ටික අපේ ජීවිතය ගැන හිතලා. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන සම්මා වායාමයේ නූපං අකුසල් නූපදීම කියලා එකක් තියෙනවා මුලින්ම. මේ වීරිය ලෝකේ බැරිම වීරියක්. අපහසුම වීරියක්. එතකොට මෙතන අකුසලය කියලා වචනයක් තියෙනවා. මේ නූපං අකුසල් කියන්නේ ඉදිරියේදී අනාගතයේ ඉපදිච්චි නැති අකුසලයක් උපදවන් නැතුව ඉන්න වීරිය කරනවා. ඕකනේ දැන් වීරිය කියන්නේ. එතකොට නූපං අකුසල් නූපදිනවා කියන්නේ එහෙමනම් දැන් මොකද්ද වෙලා තියෙන්නේ? මේ මොහොතේ ඉන්නකොට අකුසලයක් තියද නැද්ද? දැන් ඔයගොල්ලන්ට තේරෙන විදිහට කියන්නකො. දැන් මෙතන ඉන්න වෙලාවේ දැන් මේ මොහොත ගත වෙච්ච කාලේ මේ දැන් මේ බණ අහන මොහොතේ අකුසලයක් අපි ළඟ තියද නැද්ද? තියෙනවා. මේ බණ කියන මල් ළඟත් දැන් අකුසලයක් තියෙනවා. අකුසලයක් වැඩෙන. තේරුණා නේද? ඔන්නතන තමයි අපිට තේරෙන්නේ නැත්තේ. හැබැයි මේ කියන අකුසලය අර සීල ශික්ෂාවේදී කියන අකුසලය නෙමෙයි. ඔන්නෝකක් තේරුම් ගන්න ඕනේ. දැන් සීල ශික්ෂාවේදී කියන අකුසල් ටික තමයි ඒ අකුසල් වලට වචනේ උදව් වෙනවා. හම්මන්ත උදව් වෙනවා. එන මොනවද? ආජීව. තේරුණා නේද? දැන් අපිට කම්මන්තහරහ වචනහරහ ඒ වගේම ආජීවහරහ අකුසල් නැහැ. ඒකම ඔයගොල්ලන්ට මේ මොහොතේදී වාචාහරහ කම්මන්තහරහ ආජීවහරහ කුසලුත් නැද. තේරුණාද? කුසලුත් නැහැ එතෙන්දී අකුසලුත් නැහැ. එහෙමනම් ඇයි අපිට මේ බුදුහාමුදුරුවෝ පෙන්වන සම්මා වායාමයේදී නූපං අකුසල් නූපදින්ද හදන්නලු? මේක තේරුම් ගන්නකොට මේ ශික්ෂා දෙක. ඔන්න ඕක තේරුම් ගන්න. සීල ශික්ෂාව තමයි මුලින් කිව්වේ. එතකොට සීල ශික්ෂාවේදී තියෙන කුසලයේ අකුසලයේ නෙමෙයි සමාධි ශික්ෂාවේදී තියෙන්නේ. දැන් අපිට හිතේ සීල ශික්ෂාවේදී කුසලයේ අකුසලයේමයි සමාධි ශික්ෂාවේ ඒකමයි බලපාන්නේ කියලා. මේක දෙකක්. ශික්ෂා දෙකක්. පුහුණු වීම දෙකක්. අකුසල් දෙකක්. කුසල් දෙකක්. තේරුණා නේද? දැන් එහෙමනම් අපිට නැත්ති මේ මොහොතේ සීල ශික්ෂාවේ අකුසලයක් නැහැ. සමාධි ශික්ෂාවේ අකුසලයක් තියෙනවා. මෙන්න මේ තියෙන අකුසලය අනාගතයේ, ඒ කියන්නේ දැන් තව මොහොතකින් දෙකකින් තුනකින් මේ අකුසලයේ උපදින්න ඉඩ දෙන්න එපා. ඒකට කරන වීරිය නූපං අකුසල් නූපදින වීරිය. ඔන්න භාවනාව පටන් ගන්න ඕකේ. තේරුණා නේද? එතකොට දැන් මේකමයි තේරුම් ගන්න ඕනේ. එතකොට සමාධි මට්ටමේ කියන අකුසලයයි සීල මට්ටමේ කියන අකුසලයයි දෙකක්. තේරුණාද? යමෙක් භාවනා කරන්න ලැහත් වෙනකොට සීල මට්ටමේ අකුසල් නැහැ. යා සීලෙන් අකුසල් කර සීල මට්ටමේ වාචා කම්මන්තා ජීව අකුසල් නැහැ. ඒ ඔය යොදාගෙන කරන අකුසල් නැහැ. දැන් එහෙමනම් ඒව අත්හැරලා ඒව ගැන සලකන්නේ නැතු ඒ පදනමේ අපි ඉඳලා සමාධි මට්ටමේ අකුසලයේ දැන් තියෙනවා අපි ළඟ. දැන් ඒක තේරුම් ගන්නේ කොහොමද? මේක තේරුම් ගන්න ටිකක් අර අපේ ඉස්සර දැනුමයි අපි පරම්පරාවෙන් අහපු එකයි අම්මා තාත්තා කියා දීපු විදිහක් අපිට තියෙනවනේ නේද? දහම් පාසලේ උගන්නපු විදිහක් තියෙනවනේ. ඒ වගේම පොතපතෙන් තිබිච්ච විදිහක් තියෙනවනේ. මේ අනුව අපිට ওই දෙක පෙන්වලා දීලා නැහැ. මෙන්න භාවනා කරන්න බැරි වෙන හේතු අපිට. දැන් ඒවා අපි හදාගන්න එකයි තමයි මේක කරන්නේ. එතකොට සමාධි මට්ටමේ අකුසලය කියන්නේ මෙන්න මෙහෙම. අපි හිතමුකෝ යමෙක් මෛත්‍රිය කරන්න යනවා. මෛත්‍රී භාවනාව කියලා අපි අහලා තියෙන භාවනාව නෙමෙයි. එතන මෛත්‍රිය භාවනා කරනවා නම් කවුරු හරි සියලු සත්‍යාව සුවපත් වේවා කියලා මෙනෙහි කරනවා අපි. ඒකද දන්නවනේ නේද? ආය අලුතෙන් කියා දෙන්න දෙයක් නැහැ නේ. සියලු සත්‍යෝ සුවපත් වේවා. මේ මෙනෙහි කිරීම අකණ්ඩව සිදු වෙනකන් අකුසලයක් නැහැ. සමාධි මට්ටම. මේ මෙනෙහි කිරීම නොකර වෙන ඕනම දෙයක් මෙනෙහි වුණොත් අපිට මනස ගියොත් කල්පනා වුණොත් වෙන ප්‍රතිචාර දැක්වුවොත් එතන සමාධි මට්ටමේ අකුසලයක්. තේරුණාද? දැන් ඊට වැඩිය වෙනස් දෙයක් ගමුකෝ අපි. ආනාපාන සති භාවනාව කරනවා. එතකොට ආනාපාන සති භාවනාවේ හුස්ම ගැන ආස්වාසය ගැන අවධානයෙන් ඉන්නකොට අකුසලයක් නැහැ. ආස්වාසය ගැන අවධානයෙන් ඉන්නකොටත් අකුසලයක් නැහැ. බැරි වෙලා හරි ආස්වාසය හෝ පාස්වාසය ගැන අවධානය කැඩුනොත් අකුසලයක් තියෙනවා. තේරුණාද? දැන් එහෙනම් තේරෙන්න ඇති මේ මොහොතේ අපිට ඇයි සමාධි මට්ටමේ අකුසලයක් තියෙනවා කියන්නේ. ඔබ කරන්නේ මෛත්‍රී භාවනාව නම් මෛත්‍රී භාවනාව දැන් කරනවද? නෑ. ඒක හින්දා අකුසලෙ. තේරුණාද? කරන්නේ ආනාපාන සති භාවනාව නම් හුස්ම ගැන අවධානයක් අපිට දැන් තියෙන මේ බණහන වෙලාවේ නෑ. තේරුණා නේද? නැති හින්දා අපිට අකුසලයක් තියෙනවා. එතකොට ඔන්න ඕක හඳුන ගන්න ඕනේ. ඒ කියන්නේ භාවනාවක් පටන් ගන්න අපි අර අකුසලේ නූපං අකුසල් නූපදීන. ඒ කියන්නේ අනාගතයේ දැන් මෙහෙම හිටියොත් අපිට අකුසල් සමාධි මට්ටමින් ඇති වෙනවා. ඒ ඇති වෙන එක අපි නවත්තනවා භාවනාව පටන් ගත්තම. තේරුණා නේද? ඕනම භාවනාවක්. ඔයගොල්ලෝ කරන ඕනම භාවනාවක මේ ලක්ෂණ තියෙනවා. භාවනා පටන් ගන්නකොට ඒ නූපං අකුසල් නූපදින එකේ වීරියෙන් ඉන්නවා. හැබැයි මේක බුදුහාමුදුරු දන්නවා මේ වීරිය කොහොම පටන් ගත්තා යාර දිගට ගෙනියන්න බෑ. මගදී මොකද වෙන්නේ භාවනා කරනකොට? දැන් මෛත්‍රී භාවනා කරගෙන යනවා. ටිකක් වෙලා සියලු සත්‍ය සූපත් වේවා කියන එක මෙනෙහි වුණාට ටික වෙලාවක් භාවනා කරනකොට මොකද වෙන්නේ? ඒක අමතක වෙලා වෙන ඒවා මතක් වෙලා අවධානය යනවා වෙනට. දිහාව අන්න එතකොට අකුසලයේ ඉපදිලා. තේරුණානේ? සමාධි මට්ටමින් අකුසලයක් ඉපදිලා. එතකොට සමාධි මට්ටමේ අකුසලයක් ඉපදුනාම යා දක්ෂ වෙන්න ඕනේ. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ යා භාවනාව මේ කියන ධර්ම මාර්ගයේ මේ සමාධි ශික්ෂාව දියුණු කරන්න නම් දෙවෙනි වීරියට අත ගහන්න ඕනේ. මොකද දෙවෙනි වීරිය උපං අකුසල් මැඩපැවැත්ති. එහෙනම් මොකද්ද මේ අමුතු දෙයක් නෙමෙයි කියන්නේ? භාවනා කරනකොට ඒ භාවනාවේ අරමුණ වෙන අරමුණකට ගියාම අකුසලයක් උපදිනවා. එතෙන්දී ආ දක්ෂ වෙන්න ඕනේ මට දැන් අකුසලයක් ඉපදිලා තියෙන්නේ, ඒකෙන් මම ආක් වෙන්න ඕන. තේරුණා නේද? ඔච්චර. ඒ කියන්නේ ආස්වාස පාස්වාස ගැන මෙනෙහි කරනවා නම් ටිකක් වෙලා යනකොට අපිට ඒ ආස්වාසයේ හෝ පාස්වාසයේ හෝ මෙනෙහි වෙන්නේ නැතුව වෙන දෙයක් මතක් වෙනවා. එතකොට මොකද්ද? සමාධි මට්ටමේ අකුසලය. එතෙන්දී අපි දක්ෂ වෙන්න ඕනේ ශනිකව හැකි ඉක්මනින් ඒකෙන් ඉවත් වෙලා ආස්වාසයේ මෙනෙහි කරන්න යන්නේ. එතකොට වීරියන් දෙකක් තේරුණාද? තේරුණා නේද? මොකද්ද මේ වීරිය දෙක? නූපං අකුසල් නූපදීන වීරියයි, උපං අකුසල් මැඩ පැවැත්වීමේ වීරියයි. දැන් සමාධි ශික්ෂාවේදී මෙහෙමත්, අනික් ශික්ෂාවේදීත් එහෙම තමයි. දැන් අපි හිතමු අපිට වරදින තැනක් වෙනවා මෙහෙම. දැන් ආස්වාසය ගැන මෙනෙහි කරනවා නම් ආනාපාන සති භාවනාවේ සමාධි මට්ටමේ අකුසලයක් නැහැ. නමුත් එතෙන්දී සමාධි මට්ටමේ කුසලයක් තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. සීල මට්ටමෙත් එහෙමයි. දැන් සත්තු මරන්නේ නැහැ කවුරු හරි. දැන් සත්තු මරනවා නම් සීල මට්ටමේ අකුසලයක්. තේරුණාද? සත්තු මරන්නේ නැතුව ඉන්නවා කියන්නේ සීල මට්ටමේ කුසලයක්ද? ඔව්. අනේ ඒක අනිත් පැත්ත ගමුකෝ. යමෙක් දානයක් දාන දෙනවා. දාන දීම සීල මට්ටමේ කුසලයක්ද අකුසලයක්ද? ඈ? දානේ තියෙන්නේ සීල මට්ටමේ. සමාධි මට්ටමේ නෙමෙයි. අපි කියන දස පුණ්‍ය ක්‍රියාවම තියෙන්නේ සීල මට්ටම. ඒ කියන්නේ ඒකට යොදා ගන්නව මොනවද? සීල මට්ටම කියන එකේ තේරුම වාචා කම්මන්ත ආජීව. හැබැයි වාචා තනියෙන් වාචාවක් එන්නේ නැහැ, වචනයක් එන්නේ නැහැ. ඒක වචනයට උදව් වෙනවා අය වායාම සති සමාධි. තේරුණානි? වායාම සති සමාධි නැත්නම් අපිට වචන නැහැ. ඒක උදව් අරගෙන තමයි වචන එළියට ගන්න. එතකොට දැන් මම අහන ප්‍රශ්නේ, ඔයගොල්ලෝ කවුරු හරි කෙනෙක් දන් දෙනවා, ඒ දන් දීම සීල මට්ටමේ කුසලයක්ද අකුසලයක්ද? කුසලයක්. කවුරු හරි කෙනෙක් දන් දෙන්නේ නැහැ, ඒ පුජ්‍යලයා එහෙනම් සීල මට්ටමේ අකුසලයකද ඉන්නේ? නැහැ නේද? තේරුණා නේද? එහෙම එකක් කියන්නේ නැහැනේ බුදුහාමුදුරු. දැන් දන් දෙනවා කවුරු හරි, එයා සීල මට්ටමේ කුසලයක ඉන්නවා. කෙනෙක් දන් දෙන්නේ නැහැ, එයා සීලම ඒකින්ද සීල මට්ටමේ අකුසලයකට යා යන්නේ නැහැ. තේරුණා නේද? ඕකමයි මෙතෙන්දි දෙන්නේ. දැන් අපි හිතමු සම්මා වායාමයේදී අපි ආස්වාසය ගැන මෙනෙහි කරනවා. එතකොට සමාධි මට්ටමේ අකුසලයකින් අහක් වෙනවා. හරි නේද? නමුත් මෙනෙහි කරමින් හිටියා කියලා සමාධි මට්ටමේ කුසලයක් නෙමෙයි. තේරුණාද? ඒකයි මේ වීරිය දෙකේ ජෝඩු දෙකක් තියෙන්නේ. පළවෙනි වීරිය තියෙන්නේ අකුසල් සම්බන්ධව. නූපං අකුසල් නූපදවනවා. දෙවෙනි එක තියෙන්නේ උපං අකුසල් මැඩ පැවැත්වනවා. තුන්වෙනි වීරිය තියෙන්නේ නූපං කුසල් උපදවනවා. මේ කුසල් මොනවාද? අර කියන සීල මට්ටමේ කුසල් නෙවෙයි, දස පුණ්‍ය ක්‍රියා නෙවෙයි. තේරුණාද? මේ කියන්නේ සමාධි මට්ටමේ කුසලයක් ගැනයි. මේ කුසලය කියන්නේ සමාධියෙන් ලැබෙන ප්‍රතිඵල ටික. එතකොට මේක ගැන ඔයගොල්ලෝ මුලින් එච්චර දුරට හිතන්න යන්න ඕනේ නෑ කියලායි මම මේ කියා දෙන්න යන්නේ. දැන් අපිට මුලින්ම වැදගත් වෙන්නේ මේ භාවනාවකදී මේ මුල් වීරයන් දෙකයි. ඒ වීරය දෙක වඩනකොට ඇති වෙන ප්‍රතිඵල ටිකක් තමයි කුසලිය කියන්නේ. තේරුණානේ? තමාගේ භාවනාව කිරීම තුළින් ලැබෙන ප්‍රතිඵල ටික. ඒවා පස්සේ අපි දැන් හෙට විතර විස්තර කරලා දෙන්න. දැන් එතනනේ මම කියන්නේ, දැන් නැත්නම් ප්‍රශ්නයක් වෙන හුඟක් අයට, දැන් හාමුදුරුවෝ මේ සම්මා වායාමයේ කාරණා හතරක් ගැන කිව්වා, අපිට විස්තර කරේ දෙකයි. අනිත් දෙක මොනවද කියලා හිතනවා භාවනා කරන්න ගිහිල්ලා. මොකද්ද හිතන්නේ එතකොට? සම්මා වායාමයේ දන්නේ අපි නූපං අකුසල් නූපදීන වීරිය දන්නවා, උපං අකුසල් වෙනපත්වන වීරිය දන්නවා. දන්නේ නැත්තේ මොකද්ද? නූපං කුසල් කියන්නේ මොනවද කියලා දන්නේ. ඒක ඇති කරගන්නේ වීරිය අපි දන්නේත් නැහැ. ඒක ඒක මතක් කරනවා භාවනාවයි. තේරුණා නේද? එතකොට ඒ කරන භාවනාව සම්මා වායාමයේ නෙමෙයි. දැන් භාවනා කරන වෙලාවේ ඔයගොල්ලෝ දන්න මොනවා හරි මතක් කරන එක සම්මා වායාමයෙන් පිටපයින්නෝ. නූපං අකුසල් නූපදින එකක් නෙමෙයි. දැන් මෙන්න මේක තමයි අපි වැටෙන උගුල. තේරුණා නේද? දැන් භාවනාවෙන් ප්‍රති දැන් භාවනා කරන්නේ මොකටද කියලා අහනවා. දැන් භාවනා කරන්න ලැහැත් වෙලාම භාවනා කරමින් ඉන්න ගමන් ඔයගොල්ලෝ කල්පනා කරනවා මම මේ කරන භාවනාවේ මං නිවන් දකිනවා. එහෙම හිතුව හැටි මොකද්ද වෙන්නේ? සම්මා වායාමෙන් අහකලි. තේරුණාද? තව වායාම දැන් වායාම මෙහෙම මං කිව්වනේ මේ තරින් තේරුම් ගන්න ඕන හුගාජ්ජාක් තියෙනවා. එකක් තමයි දැන් මං කියනවා ඔයගොල්ලෝ ඉඳගෙන ඉන්නවා කියන්නේ අපි යදාගෙන තියෙනවා අපේම වායාමයේ සතිය සමාධිය. තේරුණා නේද? දැන් ඉඳගෙන ඉන්නේ විදිහක් තියෙනවා නේද අපි? කකුල් මේ විදිහට තියාගෙන, අත් දෙක මේ විදිහට තියාගෙන, හොඳ මේ විදිහට තියාගෙන මොනවා හරි අපේ තියෙනවනේ මේ ඉඳගන්න විදිහේ ඉරියව්ව. දැන් මේ ඉරියව්ව දිගටම මේ පැයක් පැය භාගයක් පවත්ත ගන්න අපි එහෙනම් වායාමයේ යොදාගෙන තියෙනවා, සතිය යොදාගෙන තියෙනවා, සමාධිය යොදාගෙන තියෙනවා. දැන් ඔයගොල්ලෝ භාවනා කරන්න යන්නේ මේ වෙලාවේ. මම දැන් භාවනා කරන්න ඉඩ දුන්නම භාවනා කරන්න යනවා කියන්නකො. භාවනා කරන්න ගියාම ඔන්න දැන් ඉඳ ගන්නවා. ඉඳගෙන දැන් අපි මේ එහෙම අත් දෙක හොඳට ඔන්න ඔහොම තද කරගෙන ඉන්නවා. පැය භාගයක් භාවනා කරනවා අත් දෙක තද කරගෙන. එතකොට මේ අත් දෙක තද කරනවා කියන්නේ මොකද්ද? දිගටම හිටියන්නේ. ඒක වැඩිමන්නේ. තේරෙනවද මං කියන්නේ? ඒකත් පැය භාගෙම වඩලා තියෙනවා. එහෙනම් වඩන්න මොනවද වඩන්න පුළුවන් ධර්ම කීයද අපි ළඟ තියෙන්නේ? තුනයි. වායාමයේ සතිය සමාධිය. එහෙනම් මේ අත තද කරගෙන ඉඳත් අපි වායාමයේ කොටසක් යදලා අපි තේරුණා නේද? අත තද කරගෙන ඉඳගෙන ඔයගොල්ලන්ට පුළුවන්. හැබැයි ආස්වාස පාස්වාස ගැන හෝ මෛත්‍රිය ගැන හරියට අවධානයෙන් ඉන්න. නමුත් ඒක අසාර්ථකයි. මොකද ඒ අසාර්ථකයි? දැන් එකම වායාමයේ අපි ළඟ තියෙන වායාමයේ කොටස් දෙකකට යොදලා. එකක් මොකද්ද? අත තද කරගෙන ඉන්න. අනික මොකද්ද? අනික කැලල මොකද්ද? භාවනා කියන්නේ නූපං අකුසල් නූපදවන. තේරුණා නේද? දැන් මේකෙන් අහක් වෙන්න ඕනේ කොයිකද? අන්න අත තද කරගෙන ඉන්න එක අහක් වෙන්න ඕනේ කවදා හරි. එකපාරට බෑ මේවා. තේරුණා නේද? දැන් ඔයගොල්ලෝ භාවනා කරනවා කියලා මුලින් පුරුදු වෙන්න ඕනේ ඔන්න ඔහොම ටිකක් තියෙනවා. මේ අපි බොරුවට කාලය යවනවා. මේ ශක්තිය අහකට යනවා. දැන් කෙනෙක් අපි නොහිතුවට අපිට සිදුවෙනවා මේවා. ඔය විතරක් නෙමෙයි. භාවනා කරන්න යනවා අපිට හිතෙනවා කට වහගෙන ඉන්න ඕනේ, තොල තද කරගෙන ඉන්න ඕනේ. කය බාගි ඉන්න. භාවනා කරනවා. එතකොට වායාම දෙකක්. තේරුණා නේද? එකක් තොල තද කරගෙන ඉඳීමේ වායාමයි. අනික මොකද්ද? සම්මා වායාම. එතකොට සම්මා වායාමයේට අපේ සම්පූර්ණ වායාමයේ ප්‍රතිශතයෙන් කොටසයි යන්නේ. කෑල්ලක් ගිහිල්ලා වෙන වැඩකට. දැන් කෙනෙකුට පුළුවන් තව ඕනනම් අතත් අද කරගෙන ඉඳලා තොලත් අද කරගෙන ඉඳලා සම්මා වායාමයට යන්න. එතකොට මොකද වෙන්නේ? තව ගොඩක් ජහති ඔල්ට මේ සම්මා වායාමයේ ගිහිල්ලා. එහෙනම් මේකෙන් කියන්නේ මොකද්ද? මේකෙන් කියන්නේ භාවනාවට සුදුසු වෙන්න ඔයගොල්ලෝ කායි මේ තොලතද කර ගන්නවා කියන කාරණේ තියෙන්නේ ආජීවයට. අතතද කර ගන්නවා කියන්නේ මොකද්ද? ආජීවී කොටසක්. තේරෙනවා නේද? එහෙමනම් අපිට මේ හරි භාවනාවකට පුරුදු වෙන්න යනකොට හරිනම් ආදුනිකයෙක් විදිහට ආදුනිකයා නෙමෙයි ප්‍රගුණ වුණාම මේකේ ගැටලුවක් නැහැ. තේරෙනවා? අනික් වැඩත් එක්ක භාවනාව කරන්න පුළුවන්. නමුත් අපි ආදුනිකයි. අපි වෙන වැඩ, ඒ කියන්නේ වාචා කම්මන්ත ආජීව වලට අර වායාමයේ බදු දෙන්න හොඳ නැහැ. තේරුණාද? කිසිම වාචාවකට කිසිම කම්මන්තයකට කිසිම ආජීවයකට අපේ වායාමයේ හෝ සතිය හෝ සමාධිය යෙදෙව්වා නම් අපේ භාවනාව හිතා සෙමින් යන භාවනාවක් වෙනවා. ශනිකෝ දියුණු වෙන්නේ නැහැ. ඕක තේරුණාද මං කියන කතාව? මේක අරෝගන්න ලේසි නෑ. අපි පුරුදු වෙලා මේක තමයි බුදුහාමුදුරුවෝ මේක ශික්ෂාවක් කියන්නේ පුරුදු කරන්න ඕනේ කියලා. ඒතර පුරුදු වෙන්න ඉස්සෙල්ලා දැනගන්න ඕනේ අය මේ කියන්නේ. එතකොට ඒ විදිහට අපි මේ අපේ වාචා කම්මන්තා ජීව කියන එක කිසි දෙයක් නැතුව නිදහස් කයක් තියනවා නම් මෙතන සීලයට එහා ගිය තැන. දැනුත් ඔයගොල්ලෝ මේ වාඩි වෙලා ඉන්නකොට සීලය අභිභවා ගිය තැන. ආදිවට්ටමක සීලය සමාදන් වුණා. නමුත් ඒක අභිභවා දැන් ගිහිල්ලා. තේරවන්නේද? මේ අභිභවා ගිහිල්ලා බුදුහාමුදුරෝ කියනවා මේ සම්මා වායාමයේ හරියට වැඩෙන්න නම් ඒ පුජ්‍යලයා ළඟ කාය විවේකයේ තියෙන්න ඕනේ කියලා. කාය විවේකය කියන්නේ 아무තු දෙයක් නෙමෙයි. කාය විවේකය කියන්නේ ඔයගොල්ලන්ගේ වාචා කම්මන්ත ආජීව කියන කොටස් තුනෙන් කිසිම වැඩක් ගන්න නැති වෙලාව. ඕක නිකම්ම ඉබේම සිදුවෙන වෙලාව නින්දේ ගිය වෙලාව. වාචා වැඩක් ගන්න නැහැ, කම්මන්ත නැහැ, ආජීව නැහැ. හැබැයි වායාමක් නැහැ, සතියක් නැහැ, සමාධියක් නැහැ. දිට්ඨියක් නැහැ, සංකප්පෙත් නැහැ. ඒක වැඩක් නැහැ. තේරුණා නේද? දැන් ඔයගොල්ලන්ගේ කාය විවේකයේ කියන එක මේ වටිනා බුදුහාමුදුරන්ගේ මේ ශාසනයේ තියෙන විවේක තුනයි. ලොකු විවේක ගොඩක් නැහැ. තුනයි තියෙන්නේ. ඒකේ පළවෙනි විවේකය මොකද්ද? කාය විවේකය. දෙවෙනි විවේකය චිත්ත විවේකය. තුන්වෙනි විවේකය උපදි විවේකය. තේරුණා නේද? අපි දැන් කතා කරන්නේ ඒව ගැන. කාය විවේකයයි අපි ඉගෙන ගන්න යන්නේ. එතකොට කාය විවේකය කියලා 아무තු දෙයක් නැහැ. තියෙන්නේ මොකද්ද? ඔයගොල්ලන්ගේ වාචා බින්දුවටම බස්ස ගත්තා නම් විනාඩියක්. එතන කාය විවේකය. වාචා විතරක් වෙලා බෑ. වාචා, කම්මන්ත ආදී. එතකොට කාය විවේකය ලැබිලා. අන්නේ වෙලාවේ සිහි කල්පනාව තිබුණා කියන්නේ අර වායාම සති සමාධිය හරියට යෙදුනොත් එතන සම්මා වායාම වෙනවා. නූපං අකුසල් නූපදීන්ද වායාමයක් යෙදනවා නම් එතන කාය විවේකයේ අරගෙන අන්න ඒක තමයි සුදුසුම දේ. ඒකින්ද ඔයගොල්ලෝ භාවනා කරනකොට මුලින්ම අර ඇඟිය සම්බන්ධව, ශාරීරිය සම්බන්ධව, වචනීය සම්බන්ධව, කම්මන්ත සම්බන්ධව, ආජීව සම්බන්ධව සැලකිල්ලක් දක්වන්න එපා. ඕකට කය තිබුණත් එකයි නැත්ත් එකයි කියන එකට යන්න. දැන් එහෙම යන්න බැරි වෙලා තියෙන්නේ මං ඉඳගෙන ඉන්න විදිය හරිද කියලා මග දීතෙනවා. එතකොට අපි ඒ වෙනුවෙන් වායාමයක් යොදන්න ඕනේ. තේරුණා නේද? මගේ ඇඳුම හරියට තියෙනවද කියලා හිතෙනවා. එතකොට මොකද ඇඳුම හදන්න කරන වෑයම්? ආජීවය. තේරුණා නේද? දැන් මෙහෙම අපිට මුලින් ගැටලු තියෙනවා. දැන් ඔයගොල්ලන්ට මම මේ කියන්නේ ගැටලු නැතුව ශනිකෝ කාටවත් මේක හදන්න බෑ. ඒකින්ද බුදුහාමුදුරුවෝ මේක ශික්ෂාවක් පුරුදු කරන්න කියන්නේ. කාලයක් පුරුදු කරන්න ඕනේ මෙන්න මේවා ඇරෙන විදියට. අන්න එහෙම ආව භාවනාව සාර්ථකයි. දැන් මුලින්ම ඔයගොල්ලන්ට මම පැය භාගයක්. දැන් වෙලාව කීයද? වෙලාව පොඩ්ඩක් අටයි 45. එතකොට 9යි කාල වෙනකම් හැ භාගයක් අපි එක භාවනාවක් කරනවා. එතකොට භාවනාව කියන්නේ මොකද්ද? මෙතන නූපං අකුසල් නූපදින්ද කරන වීරියයි අපි තියෙන්න ඕනේ. උපං අකුසල් මැඩ පැවැත්වීමට කරන වීරියයි. මේ දෙක විතරයි මුලින් අපි දන්නේ. දැන් මෙහෙම මෙහෙම කරන්න පුළුවන් භාවනා ක්‍රම ගොඩාක් දීලා තියෙනවා බුදුහාමුදුරුවෝ. දැන් ඒකෙන් ඔයගොල්ලන්ට දෙන්නේ මුලින්ම ඉඳගෙන කරන භාවනාවක් නෙවෙයි. සක්මන් භාවනාව. තේරුණා නේද? ඒකට හේතුවක් තියෙනවා. මම හේතුව පස්සේ කියන්නම්. දැන් සක්මන් කරන කොටත් අපිට බොහොම සරලව බුදුහාමුදුරුවෝ පෙන්වලා දීලා තියෙනවා. නූපං අකුසල් නූපදවන්නේ, උපං අකුසල් මැඩ පවත්වන්න ක්‍රමවේද විශාල සංඛ්‍යාවක් තියෙනවා. මේක එක ක්‍රමයක් අපි මෙතෙන්දී අනුගමනය කරමු. දැන් අනුගමනය කරනකොට අපිට තියෙන්නේ බොහොම කල්පනාවෙන් මේ සිහිය පවත්වන එක විතරයි කයට ශරීරයට. ඒ ශරීරය ගන්න හැබැයි අපි ඇවිදිනකොට මේ ඇවිදින දෙපා වලට යටිපතුල වලට. දැන් ඇවිදින්නේ යටිපතුල පොළවේ වැදිලානේ. දැන් අපි මං ඇවිදිනවා නම් මගේ මේ දකුණු කකුල බිම වදිනා එක වෙලාවට. එතකොට දැන් මේ දකුණු කකුල බිම වදින එක මට කයට දැනෙනවා. හිතනවා නෙමෙයි, හිතට නෙමෙයි. තේරුණා නේද? ශරීරයට මේ පතුලට දැනෙන විදිහක් තියෙනවා. ඒ දැනෙන දේ ගැන දැනෙන්නේ මොකද්ද කියලා හොයන්න ඕනේ නැහැ. තේරුණා නේද? දැනෙන එක ගැන අවධානයෙන් ඉන්න. මේකට අපි භාවිතා කරනවා මේ අවධානයේ රඳව ගන්න උපක්‍රමයක් විදිහට වචනයක් මෙනෙහි කරන්න. වම් කකුල පොළවේ වදිනකොට වම කියලා සිහි කරනවා. හැබැයි වම කියලා සිහි කරන්නේ හිතෙන් වචනයෙන් කියන්නේ වාචා නෑ මෙතන. තේරුණා නේද? සංකල්පනාවල එතකොට සංකප්ප තුලයි මේ වචනේ සිහි කරන වචනේ තියෙන්නේ. වම කියන එක තියෙන්නේ කොහෙද? සංකල්ප. අපි එළියට දෙන්නේ වාචා වෙන්නේ එළියට ආව කටි. එතකොට වම කියලා සිහි කරනවා. හැබැයි සිහි කරන්නේ සිහි කිරීම හෝ මේ වචනේ නෙමෙයි භාවනාව. හොඳට මතක තියාගන්න. මේ වචනේ අපි කරන උපක්‍රමය. මේ භාවනාව ඉදිරියට ගෙනියන්න කරන දියුණු කරගන්න කරන උපක්‍රමය. එතකොට වම කියලා සිහි කරන්නේ කොහොමද? වම් කකුල බිම වදිනකොට. දකුණු කකුල ඒ වගේම පොළොව වදිනකොට දකුණ කියලා සිහි කරනවා. දැන් මේ විදිහට සක්මන් කරනවා. පැය භාගයක් කරමු අපි. මේක හරි වටින වේ. ඔයගොල්ලන්ට දැන් ඊයේ හැම කවුරු හරි ඉස්සෙල්ලා ඉගෙන ගත්ත සක්මන් භාවනාව හැම කරාද කවුරු? නෑ නේද? දැන් රෑ වෙනකොට සීතල හැදෙනකොට මේක හරිම වටිනවා. නිකම්ම ඔයගොල්ලෝ සක්මන් කරේ. හැබැයි මෙතන මතක තියාගන්න ඕන මෙතන අවසානයේ අපි ඉන්නේ කොතනද? වඩන ධර්මතාවයක් උඩ. ඒ කියන්නේ වායාමයේ තුල. මේක සම්මා කරගන්නයි අපි මේ මහන්සි ගන්න. පටන් ගන්නකොට සම්මා නැහැ. තේරුණා නේද? පුරුදු වෙලා තමයි කවදා හරි සම්මා වලට අපි හරවගන්නේ මේක. ඒක වැරද්දක් නෙමෙයි. මේක වැරදුනා කියලා ගැටලුවක් නෙමෙයි. පළක් ඇයිද ඉතින්න පුළා අනේ මට මේක මතක නැතු යනවානේ. දැන් වම් කකුල මට අවධානයේ තිබුණේ නැහැනේ පොළොවේ වදිනකොට. නැහනම් අඩි දෙක තුනයිනේ මට එහෙම කරන්න පුළුවන් උනේ. කිසි ගැටලුවක් නැහැ. දෙවෙනි වීර්යය ගන්න එතකොට. මොකක්ද දෙවෙනි වීර්යය? නූපං අකුසල් නූපදීන. එතකොට මෙතන අකුසලයේ මොකද්ද ඔයගොල්ලන්ගේ මේ සක්මන් භාවනාවේදී වම් කකුල පොළොවේ වදිනවා නම් භාවනා කාලයේදී අවධානයේ නොතිබුණා නම් අකුසලයේ. තේරුණාද? දකුණු කකුල පොළොවේ වදිනකොට අවධානයේ නොතිබුණා නම් අකුසලයේ. හැබැයි මතක තියාගන්න අපාය යන අකුසල් නිවීමයි. මේවා මොන කොහේ අකුසල්ද? සමාධි මට්ටමේ අකුසල්. සමාධි මට්ටමේ අකුසලයෙන් ඔයගොල්ලෝ අපාය යන්නේ. මේක මේ අවඩක් කියන්නේ නැහැ. මේ සමාධිය දියුණු කිරීමේදී තියෙන හානිය. ඒකටයි අකුසලිය කියන්නේ. දැන් හැබැයි මේ සමාධිය හැදුවොත් ඔයගොල්ලෝ ඒ කියන්නේ මෙතන මේ සම්මා වායාමයේ තියෙන නූපං අකුසල නූපදින්දයි උපං අකුසලයේ මැඩපැවැත්වෙන්න හැදුවොත් ඔයගොල්ලෝ දන්න ධර්ම ගාථාවක සම්පූර්ණ කොටසක් ඉවර වෙනවා. මොකද්ද? සබ්බ පාපස්ස කරණ. තේරුණා නේද? සියලු පව් ඔතක ඒ මොහොතේ නෑ. විශ්වාස කරන්න. මේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන ඒවා. නමුත් දැන් මේ මොහොතේ අපි බණ ඇහුවස් පව් තියෙනවා. සබ්බ පාපස්ස කරණ නෑද? මේ මොහොතේ අපි. තේරුණා නේද? දැන් පොළවේ වම් කකුල වදින එක සිහි කරන වෙලාවේ සබ්බ පාපස්ස අකරණං කියන බුද්ධ වචනේ අපි සම්පූර්ණ කරලා ඉවරයි. හැබැයි සිහි වුණොත් දැන් සිහි ඒක සිහි වෙන්නේ නැතුව වෙන දෙයක් කල්පනා වුණොත් ඒ මොහොතේ ආය පාපී තියෙනවා. හැබැයි මේ පාපයත් සමාධි මට්ටමයි. නැතුව බය වෙන්න එපා. දැන් ඒකත් උගන්වලා තියෙන්න එපා. නැත්නම් ඉතින් දැන් ඉන්නම බැරි වෙනවනේ. මොකක් කරන්න බැරි වෙනවනේ අපිට නේද? කොහොම හිටියක් පාපයන්නේ? කොහොම හිටියක් පාපයක් තමයි සමාධි මට්ටම. ඒ සමාධියක් නැහැ නේ අපිට. හැබැයි කොහොම හිටියත් දැන් මේ ඉන්න වෙලාවේදී සීල මට්ටමේ පාපයක් කාටවත් නැහැ. තේරුණා නේද? මේ සීල මට්ටමේ පාප වල තියෙන විශේෂත්වය තමයි ඒවා සතර අපායටම ගෙනියන්නත් පුළුවන්. මනුස්ස රෝගේ විපාක දෙන්නත් පුළුවන්. සීල මට්ටමේ අකුසලයි. සමාධි මට්ටමේ අකුසලයකින් කිසි දෙයක් වෙන්නේ නැහැ. ඒක වටින දෙයක් වෙනවා. එතකොට දැන් මේ සක්මන අපි පුරුදු කරනවා පය භාගයක්. බොහොම සරලයි. දැන් මෙතන සක්මන් කරනකොට ලේසි. දැන් අර අතන පුළුවන් තුන් දෙනෙක් දෙන්නෙක් හරි මේ දිගට. ඒක දිකරන් දිගයි. මෙන්න මේ දිග වගේ ගෙදරක හරි කරන්න පුළුවන් වුණොත් ඔය වගේ දිගක සාලයක් හරි සම්බන්ධ කරගන්න පස්සේ. දැනට ඒකට ටිකක් බෙදෙනවා. මේකෙත් අර අර ගල තියෙන හරි බෑ. මේ දිගට ටිකයි. අනික මේ අතට යන්න. පැදුරු ටික අකුල්ලා. තේරුණා නේද? එතකොට මේ මේ දිගේ ඉඳලා හැබැයි ඇඟේ හැපෙන්න ගැවෙන්න ඇති වෙන්න මේක හදා ගන්න පොඩ්ඩක්. දැන් හුඟක් අයට අනික් කෙනාගෙන් බාධා ඇති වෙන්න දැන් කෙනෙක් ගිහිල්ලා ඒ පාරේ මහපව් වෙන්න ඕනේ. නැතු වුණොත් අනික් කෙනාගේ මූණට මූණ එනවනේ. එතකොට ඔය කියන අවදාන අහක් වෙනවා. තේරුණා නේද? දැන් එහෙම කරගන්න නැතුව අපි අත් දෙක හැබැයි තියාගන්න ඕනේ ටිකක් ඉස්සරහාගේ තියාගෙන මෙහෙම අතින් එකට බැඳිලා. ඒ කියන්නේ හෙලවෙන්න ගියොත් මේක අපිට හරියන්නේ නැහැ. පිටිපස්සට බැඳගත්තත් යමයි. මේ විදිහට තියාගත්තත් එකයි පිටිපස්සෙන් බැඳගත්තත් එකයි. එතකොට S2 තියෙන්න ඕනේ තමාගේ දුරක් විතර ඉස්සරහ. අඩි 6ක් විතර. එතකොට කෙලින්ම නැත්නම් අරහම් බලාගෙන යන්නේ නැහැ. S වහගෙන යන්නෙත් නැහැ. දැන් මෙතෙන්දි හැබැයි ඔයගොල්ලෝ ඇවිදිනවා කියන්නේ ආජීවිය. ඔන්න මතක තියාගන්න. දැන් මෙතනින් කයෙන් වැඩක් ගන්නවා. නමුත් මේ ආජීවය කියන එක අමතක වෙනවා හරියට සම්මා වායාමයට ආවම. තේරුණා නේද? දැන් ඒකයි මෙතන වටින්නේ. දැන් මේක ඉස්සෙල්ලා කියා දෙන්නේ ඇයි? ඔයගොල්ලෝ අද දවසේ වුණත් ඊගාවට සක්මන් කරලා මිසක් ඉඳගෙන භාවනා කරන්නේ නැහැ. මුලින් කරන්න ඕනේ සක්මන්. පැය කාලක් හරි සක්මන් කරලා ඉඳගන්න. ඉඳගෙන ඉන්නකොට අමාරු නම් නැගිටින්න සක්මන් කරන්න. නැවත ඉඳ ගන්න. මේක හඩන්න දෙකට. හැබැයි සක්මන් කරන භාවනාවයි භාවනා ක්‍රමයයි ඉඳගන්න කරන භාවනාවයි දෙක. තේරුණා නේද? දැන් ඉඳගෙන ඉන්න භාවනාව තව මොකක් මං කිව්වේ නෑනේ. දැන් කරන්නේ සක්මන් භාවනාව. ඒක හැබැයි කොටස් දෙක. ඒකට කමක් නෑ. ඒ දෙකෙන් අපිට සම්මා වායාමේ දියුණු වෙනවා. දැන් මෙතෙන්දී වාචා කම්මන්තා ජීව තියෙන්න බෑ. ඒකින් හින්දා අද දවසේ අපි හුඟාක් දුරට පෞද්ගලික කතා නවත්තනවා. තේරුණා නේද? පුළුවන් තරම් ඒ අත්‍යවශ්‍ය දේ දැන් මෙතන මේ සංවිධාන කටයුතු වලදී කතා කරන්න ටිකක් තියෙනවානේ. දැන් කෙනෙකුට ඇඟ කැක්කුමයි පෙනඩෝල් එකක් ඉල්ල ගන්න ඕනේ කියන්නකෝ. ඒක කතා නොකර ඉන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. අත්‍යවශ්‍ය දේ විතරක් කතා කරන්න. මේ කතාව ඇතුලේ ඉන්න කෙනා මම පෙන්වන්නේ ඊයේ නේ. කවුද ඉන්නේ? අනවබෝධි, අවිද්‍යාව. අපි රැවටෙන. ඇයි මගේ කතාව මම කතා කරන්න පුළුවන් කෙනෙක්? මගේ මගේ මම කියන එකයි මගේ කියන එකයි මගේ ආත්මය කියන එකයි හදන්න පුළුවන් එක දෙයක් අපි කතාව. මේ මෙහෙම හදන එක කවුද? අවිද්‍යාව. තේරුණාද? ඉතින් ඒකින්ද අපි දැන් එකකින් එකකින් මේවා ගලව ගන්නවා ටික ටික. මේවා කතා කර කරත් භාවනා කරන්න පුළුවන් හරියට පුරුදු වුණාම මේක හැමදාම කරන්න ඕන දෙයක් නෙමෙයි. තේරුණා නේද? ආදුනිකයා දැන් මේ වගේ තැනකට ආවම අපි මේ කාලය වෙන් කරගත්තනේ. මෙතෙන්දි උපරිම ගත්තෝ ගෙදෙද්දි කතා කර කරත් ඔයගොල්ලන්ට භාවනා කර හැකියි. ඒ ක්‍රමයට යන්න අපි පුහුණුවක් තියෙන්න ඕනේ හරියට. එකපාරට බෑ. නමුත් මම මේ කියන විදිහට කරොත් ඔයගොල්ලන්ට පුළුවන්. කවදා හරි පුළුවන් වෙයි. කවදා හරි කියන්නේ මේ ආත්මය මේ ජීවිතේම පුළුවන්. නැතුව මෛත්‍රී බුදුහමගේ කාලේ නෙමෙයි. තේරුණා නේද? ඒකෙන් හින්දා බය වෙන්න එපා. අපි පුරුදු වෙන්නයි
ඕනේ.
නෑ කිසිම ගැටලුවක් නෑ. ඒවා නැති කරන්න යන්න බෑ මෙතනදී. ඒක සම්මා වායාමයේ නෙමෙයි. අන්න ඒක හරි හොඳයි අහපු එක. දැන් මං කියන්න හිටියේ එක තමයි අමතක වුනේ. දැන් සම්මා වායාමයේ මොකද්ද? මේ සක්මන් භාවනාවේදී වම් කකුල බිම වදිනකොට සිහි කර ගැනීම සම්මා වායාමය. දකුණු කකුල බිම වදිනකොටත් සිහි කර ගැනීම. දැන් වම් කකුල බිම වදිනකොට ඒක සිහි කරලා දකුණු කකුල බිම තියන්න කලින් වෙන දේවල් මතක් වෙනවා. මේක උනාට ගැටලුවක් නෑ. තේරුණාද? දැන් නොවෙන්න ඕනේ මොකද්ද? ඒ මතක් වෙච්ච එකට අපි හිත ඇදිලා ගිහින් ඒකට වැඩියෙන් අවධානය ගිහිල්ලා ඊගාවට දකුණු කකුල බිම වදින එක අවධානය කරන්න බැරි වුණා නම් අපි පරදිනවා. තේරුණාද? දැන් පරදින තැන. ඒ පෙරදුනා බුදුහාමුදුරුවෝ අපි පරාදයි කියලා කියන්නේ. දෙවනි වීරිය දෙනවා. එහෙනම් පෙරදුනා කියන්නකෝ අපි. එතකොට ගන්නලු දෙවනි වීරිය. මොකද්ද දෙවනි වීරිය? නූපං අකුසල නේ උපං අකුසලයේ මැඩ පවත් ගන්න. වහාම අරදී අමතක කරලා නැවත යන්න සක්මනට. දැන් තේරෙන්නේ නැති මේ කියන එක නේද? දැන් මේකෙන් තමයි අපි පුරුදු වෙන්නේ. අමතරව හිතන දේවල් කිසි ගැටලුවක් නැහැ. අපිට ඕනකම තියෙන්නේ අර වීරියන් දෙක විතරක් මේකේ හඳෝ ගන්න විතරයි. හිතන ඒවා නවත්තන්න බුදුහාමුදුරන්ටවත් බැහැ. තේරුණා නේද? බුදුහාමුදුරුව මේ උපක්‍රම දෙන්නේ මේ විදිහේ භාවනා දෙන්නේ හිතනේව නවත්තන්න නෙමෙයි. හිතනේව ඒවට අවධානය නැති කරන්න. අපිට ඕන එකේ විතරක් අවධානය තියන්න පුරුදු කරන්න. තේරුණාද දැන් මේ කාරණේ? දැන් හිතනේවා හිතන එක සත්ව ස්වභාවය. බුදුහාමුදුරන්ටත් ඒකමයි, රහතන් වහන්සේටත් එහෙමයි, අපිටත් එහෙමයි. දැන් රහතන් වහන්සේගේ අපේ වෙනස තමයි අපිට හිතන ඒවා හොඳ දෙයක් වුණොත් අපි ඒකට ඇලිලා ඒක ගැන කතා කරලා ඒක ගැන වැඩකරනද ඒක ඔස්සේ යනවා. නරක දෙයක් ආවත් ඒ විදිහටම ප්‍රතිචාර දක්වන්නේ යනවා. තේරුණා නේද? අපේ තත්ත්වය ඕකයි. රහතන් වහන්සේට එහෙම එකක් නැහැ. හිතන නරක දෙයක් හිතෙන්න පුළුවන්, ඒකට ප්‍රතිචාරයක් නැහැ. හොඳ දෙයක් හිතුණත් ප්‍රතිචාරයක් නැහැ. ඒක හිතුණා කියලා දන්නවා, මේක මෙහෙමයි වෙන්නේ කියලා දන්නවා, එහෙම එතනින් නවතින. අපි වගේ ප්‍රතිචාර නැහැ. ඔව්. දැන් අන්න එතෙන්ට අපි මේක පුරුදු කරන්න ඕනේ. මෙහෙම පුරුදු වුණාම වෙනවා කියලායි බුදුහාමුදුරු පෙන්නන්නේ. ඔය ගොල්ලන්ට පුරුදු වෙන්න පුළුවන්. එහෙමනම් අපි මුලින්ම ඒ සක්මන් භාවනාව කරමු. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මං ඉන්නවා දැන් දිගටම අහගන්න පුළුවන්. පෞද්ගලික ඇහුවා කියලා ගැටලුවක් නැහැ. අර අනික් අයට කරදරයක් නොවන විදිහට කතා කරන්න. එළියේ තියෙද ඉඩකඩ?